පෙරවරු අද පියවර සටහන්.
ලෝකයා රවටන කෙනා හිතාගෙන හිටියට මං අහවලාව රැවට්ටුවා කියලා. ඇත්තටම රැවටුනේ ලෝකයා නෙමෙයි පිංගුදුනි. රැවටුනේ තමන්. තමන් අතින් වැරදි අඩුපාඩු වෙනව ඕනේ තරම්. හැබැයි තමන්ගේ මානය නිසා ඒව ලෝකයේ ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ලෝකයා ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ඒව හංගගෙනයි ඉන්නේ. මේ බොරුවෙන් ජීවත් වෙන කෙනාට කරන්න බැරි වරදක් නැහැ කියලා අපි අහලා තියෙනවා. මේ සත්‍යයේ පිහිටන්නේ නැති බොරුවෙහි පිහිටලා ඉන්න ඒ ගති ස්වභාවයන් මේ බෝධියෙන් පුදුම තරම් ඈතකට අරන් යන එක. බොරුවෙන් ජීවිකාව කරගෙන යන අයට ඒකින් ලැබෙන ආදීනවත් සුළුපටු ඒව හැම නෙමෙයි. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍යයේ පිහිටන එක බොහොම වැදගත් කාරණාවක්. අරිහත්ත්වයේ සාක්ෂාත් කරන්නේ නැතුව අරිහතුන් වහන්සේ නමක් යයි කියලා කියනවා නම් කෙනෙක්. අන්‍යයා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම හොරා, ලොකුම බොරුකාරයා කියලා උන්වහන්සේ සඳහන් කරනවා.
එහෙනම් ඉන්න. ඉදිරිවෙච්ච උත්තමීන් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරගෙන තෙරවරු.
නමෝ නමෝ බුද්ධ දිවාකරාය. නමෝ නමෝ ගෝතම චන්දිමාය. නමෝ නමෝ නන්ත ගුණන් නවාය. නමෝ නමෝ සාක්කේනං දනාය. ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, තෙරවරු දේශනා මාලාවේ මේ වෙනකොට පාරමිතා කිහිපයක්ම සාකච්ඡා කරන්න තියදුනා. අද දේශනාවෙන් අපි සත්‍ය පාරමිතාව ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, සත්‍ය පාරමිතාව බොහොම වැදගත් පාරමිතාවක්. අපි කලින් පාරමිතාවක සඳහන් කළා ඉවසීමේ පාරමිතාව ගැන, කාන්ති පාරමිතාව ගැන කතා කරනකොට සඳහන් කළා. කාන්ති ඉවසීමේ ගුණය කියලා කියන්නේ හරියට අනිත් ගුණයන්ට අනිත් ගුණයන් පිහිටපු පොළවක් වගේ. අන්න එහෙම උදාහරණයකින් අපි සඳහන් කළා. මේ සත්‍ය පාරමිතාවත් අන්න ඒ වගේ එකක් තමයි. මේ සත්‍ය පාරමිතාව කියන එක හැම අවස්ථාවකදීම තියෙන්න ඕන එකක්. එහෙනම් අපි බලමු මොකද්ද සත්‍ය පාරමිතාව කියන්නේ කියලා. පින්වත්නි, බෝධිත්‍රය අතුරෙන් යම්කිසි බෝධියක් පතන්නා වූ කෙනෙක් ඒ බෝධිය පිණිස කටයුතු කරන වෙලාවේදී සත්‍යයේ පිහිටලා කටයුතු කරනවා. බෝධිය පිණිස සත්‍යයේ පිහිටා කටයුතු කරනවා. අන්න ඒකට කියනවා සත්‍ය පාරමිතාව කියලා. එනම් ඔබ අපි සියලු දෙනා යම් බෝධියක් පතාගෙන යන්නේ. අපි උත්සාහ කරන්නේ ශ්‍රාවක බෝධියට පත් වෙන්න. ඔබ සමහර විට ශ්‍රාවක බෝධියකට පත් වෙන්න උත්සාහ කරන වැඩි. එහෙම නැත්නම් පසේබුදු පදවියට, එහෙම නැත්නම් සම්මා සම්බුදු රජ පදවියට උත්සාහ කරන වැඩි. කුමන බෝධියක් පිණිස හෝ වේවා සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නයි ඕනේ. එහෙම නැත්නම් සත්‍ය පාරමිතාව පිරෙන්නේ නැහැ. අනෙක් පාරමිතා වගේම තමයි වින්දුනේ මේකත් එහෙම ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. සත්‍යයේ පිහිටලා කටයුතු කරනවා කියන එක බොහොම අමාරු වැඩක්. හේතුව තමයි තමන්ගේ කරගත් දේවල් තියෙනවා, තමන්ට තනතුරු තානාන්තර තියෙනවා. යම් මානතලයක ඉන්නේ. ඒක නිසා හැමතිස්සෙම සත්‍යවාදී වෙන්න බෑ. ඇත්ත ලෝකෙට පෙන්වන්න බෑ. ඔන්නෝම ස්වභාවයක් තමයි තියෙන්නේ. හේතුව කෙලෙස් රජස් වලින් පිරීලා තියෙන්නේ. රාග දේශ මොහ වට කරගෙන ඉන්නේ. ඒ රාග දේශ මොහ නිසා තමන් අතින් වැරදි අඩුපාඩු වෙනව ඕනේ තරම්. හැබැයි තමන්ගේ මානය නිසා ඒව ලෝකයේ ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ලෝකයා ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ඒව හංගගෙන ඉන්නේ. ඇහුවත් ඇත්ත කියන්නේ නැහැ. හේතුව තමන්ගේ තත්ත්වෙට පහරක් වදී කියලා. තමන් අවඥාවට ලක් කරයි කියලා. තමන් පහත් කොට සලකයි කියලා. ඒක නිසා සත්‍ය ප්‍රකාශ කරන්නෙත් නැහැ. බොරු කියනවා. ඔන්න ඔහොම ජීවිතයක් තමයි ලෝක සත්‍යය ගත කරන්නේ. එනම් ඔය ආකාරයට ජීවත් වෙන ලෝක සත්‍යයට බෝධිය සාක්ෂාත් කරගන්නවා කියලා හිතුනොත් යම් දවසක. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍යයේ පිහිටන එක බොහොම වැදගත් කාරණාවක්. මොකද ඔය විදිහට බොරුවෙන් ජීවත් වෙලා බෝධිය සාක්ෂාත් කරගන්න බෑ. වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. බෝසතාණන් වහන්සේ, මහා බෝසත්ත්වයන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී උන්වහන්සේ යතිනුත් වැරදි අඩුපාඩු සිද්ධ වුණා. උන්වහන්සේත් වරදෙහි බෙල බෙඳුණා. වරදෙහි බෙඳුණා. එහෙම අවස්ථාවල් තියෙනවා. නමුත් උන්වහන්සේ ඒ හැම අවස්ථාවකදීම සත්‍යවාදීව කටයුතු කරනවා. ඇත්ත කියනවා. මොකද උන්වහන්සේ එක් අවස්ථාවක තේරුම් ගන්නවා බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම පිණිස බෝධි මණ්ඩලයේ හිඳගත් කෙනෙක් සත්‍යයෙන් බැහැර වෙච්ච කෙනෙක් නම් ඒ කෙනාට කවදාකවත් බුද්ධත්වය සාක්ෂාත් කරගන්න බැහැ කියලා. ඒසා උන්වහන්සේ පාරමිතා පුරන කාලය තුල සත්‍යවාදීවයි කටයුතු කරන්නේ. මේ බොරුවෙන් ජීවත් වෙන කෙනාට කරන්න බැරි වරදක් නැහැ කියලා අපි අහලා තියෙනවා. ඒක නිසා බොරුවෙන් ජීවත් වෙනවා කියන එක, බොරු කියනවා කියන එක බොහොම පාපී ක්‍රියාවක්, නීච ක්‍රියාවක්. ඔබ වසල සූත්‍රය අහලා තියෙනවා නම්, තථාගතයන් වහන්සේ වසල කාරණාවක් විදිහටත් මේක කියනවා. උන්වහන්සේ කියනවා මේ බොරු කියන අය වසලියෝ කියලා. මුසාවාදේම වංචේති තඤ්ඤඤ්ඤා වසලෝ इति කියනවා. ඔය ආදී වශයෙන් කියනවා. ඒ වගේම උන්වහන්සේ ලෝකේ ඉන්න ලොකුම හොරා ගැන කියනවා. ඒ තමයි තමන් අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ නැතුව අරිහතුන් වහන්සේ නමක් යයි කියලා කියනවා නම් කෙනෙක්. අන්‍යයා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම හොරා, ලොකුම බොරුකාරයා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මේ ලෝකේ තියෙන උතුම්ම දෙයක් තමයි ඒ හොරගංග. හම්බුනේ නැහැ, නමුත් තියෙනවා කියලා කියාගත්තා. ඒ වගේම පරාභව සූත්‍රයේ ඔබ අහලා තියෙනවා නේද? මේ බොරු කියන අය පරාභවයේදී පරාභවයට යනවා. එහෙම නැත්නම් මේ අපායේ උපදිනවායි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එහෙනම් බොරුවෙන් වෙන් වෙලා සත්‍යවාදී වෙන එක බොහොම වැදගත් කාරණාවක්. තමන් අපායෙන් ගලවන කාරණාවක්. දසාකුසලයෙන් අයින් වෙන කාරණාවක්. එහෙනම් අද ලෝක සත්‍යය ගත කරන ජීවිතයේ බොහෝ බොරුවෙන් පිරලා තියෙනවා. ඇතමෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මොනවා කරන්නද මේවා කි මෙහෙම කියන්නේ වැරදි ඉතින් සිද්ධ වුණා මේ ඉතින් මේක කිව්වොත් එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ වසන්න වෙන්නේ නැහැ. දැනට මේ වෙනකොට තමන් අතින් සිද්ධ වෙලා තියෙන වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා කියා ගන්නත් බෑ. එහෙනම් තමන් දෙයක් කරන්න ඕනේ. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස කටයුතු කරන කෙනෙක් නම් සත්‍යවාදීව කටයුතු කරනවා. සත්‍යයේ පිහිටා සිටිනවා. හිතන්නකෝ අද මේක කරන්න පටන් ගත්තේ නැහැ කියලා. සත්‍යයේ පිහිටලා ඉඳලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් එතුවක්කල් ඔබ කරන කියන දේවල් කලේ නැහැ වගේ තමයි. මොකද මේ සත්‍යයේ පිහිටන්නේ නැති බොරුවෙහි පිහිටලා ඉන්න ඒ ගති ස්වභාවයන් මේ බෝධියෙන් පුදුම තරම් ඈතකට අරන් යන එක. ඒකයි මහා බෝධිසත්වයන් වහන්සේ පවා තමන් අතින් අන් වූ වරදක් සිද්ධ වුණත් මේ සත්‍යවාදී භවෙන් මිදුනේ නැතයි කියලා කියන්නේ. මම ඔබට ඒකට උදාහරණ කතාවක් කියන්නම්. ඔබ සමහරට අහලා ඇති හාරිත ජාතකය. එක කාලෙක උන්වහන්සේ බමුණු මහාසාර කුලයක ඉපදිලා ශිල්ප සාත්‍යයන් හදාරලා තමන්ගේ මව්පියන්ගේ අවෑමෙන් ඒ සියලු ධනස්කන්ධයන් 80 කලක් වටිනා ධනස්කන්ධේ පරිභෝග කරන කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේට හිතෙනවා පැවිදි වෙන්න ඕනේ කියලා. මේ ධනය පරිභෝග කරන එකෙන් කිසිම තේරුමක් නැහැ. මේ ධනය අරන් යන කෙනෙක් නැහැ. මේ ඔක්කොම දාලා යන්නේ. මරණය හැම කෙනාටම අයිති එකක්. මේවත් එක්ක ඉඳලා මැරෙලා යනවට වඩා හොඳයි. පැවිදි ජීවිතයක් ගත කරනවා. එහෙම කියලා හිතලා මේ හාරිත කුමාරයා පැවිදි වෙනවා. පැවිදිලා හාරිත තාපසයා කියලා ප්‍රසිද්ධ වෙනවා. දිමහවනාන්තරයේ පළවැල ආහාරයට අරගෙන තමන්ගේ තවුස් දිවිය ගත කරනවා. නුඹෝ කලකින්ම මේ පංච අභිඥා අෂ්ඨ සමාවත්ති ලබා ගන්නවා. එහෙම මේ අවිඥා උපදවාගෙන කාලයක් ඉන්නවා. කාලයක් ඉඳලා පස්සේ එක වස්සාන සමයකදී ඒක නා මිනිසුන් වාසය කරන ප්‍රදේශයකට එනවා. මොකද ශරීරයට ලුණු ඇඹුල් කියන ඒවත් අවශ්‍යයි. පළවැල විතරක්ම ආහාරය ගත්තට ඒව ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ වස්සාන සමයේදී යම් නුවරකට එනවා. ඒ නුවරට ඇවිත් රජතුමාට අයිති වෙනක ඒක ගහක් මුල වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ රජතුමා උන්වහන්සේගේ ඉඳුරන් වල ප්‍රසන්නතාවය දැකලා උන්වහන්සේගේ බොහොම සංවර ලීලාව දැකලා මේ රජතුමා මේ තාපසයාව රජමාලිගාවට කැඳවගෙන යනවා. රජමාලිගාවට කැඳවගෙන ගිහිල්ලා මේ තාපසයාව රාජාසනියෙන් වඩා හිඳුවලා රාජභෝජනයෙන් සංග්‍රහ කරනවා. ඒ රාජභෝජනයෙන් සංග්‍රහ කරලා දැන් කොහෙටද යන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ වස්සාන මාසයේ ආවර වෙනකන් සුදුසු ගණක් බලලා ඉන්නවයි කියලා කියනවා. ඊට පස්සේ රජතුමා කියනවා එහෙනම් මගේ උයනේ වසන්න කියලා. උන්වහන්සේට වාසය කරන්න ස්ථානයක් සකසලා දෙනවා. ඒ සකසලා දුන්නාට පස්සේ ඒ තාපසතුමා මොකද කරන්නේ? අවුරුදු 12ක් විතර ඒ සකසලා දීපු ස්ථානයේම වැඩ ඉන්නවා. ඒ අවුරුදු 12ම රජතුමා උන්වහන්සේට සේවය කරන්න කෙනෙක්වත් පත් කළා. උන්වහන්සේගේ අඩුපාඩු ඔක්කොම හොයලා බලලා කරුණු කටයුතු කරගෙන යනවා. උන්වහන්සේ කෙරෙහි බොහොම පැහැදීමෙන් කරුණු කටයුතු කරගෙන යනවා. අප උපස්ථාන කරනවා. යම් දවසක් එනවා ඈත ප්‍රදේශයක මේ රජතුමාට අයිති ප්‍රදේශයක කැරල්ලක් හට ගන්නවා. මේ කැරල්ල හටගත්තට පස්සේ රජතුමාට මේ කැරල්ල මැඩපවත්වන්න යන්න සිද්ධ වෙනවා. රජතුමාට ප්‍රශ්නයක් මතුවෙන දැන් මොකද කරන්නේ? මේ තාපසතුමාට අප උපස්ථාන කරන එක ගැන බලන්න කෙනෙක් නැහැ. ඒක නිසා රජතුමා රජ බිසවට කතා කරනවා. රජ බිසවට කතා කරලා මම එනකන් මේ තාපසතුමාගේ සියලු දේවල් අප උපස්ථාන කටයුතු ගැන සොයලා බලන්න කියලා රජ බිසවට පවරනවා. රජ බිසවට පැවරුවාට පස්සේ ඉතින් මේ රජතුමා කැරල්ල මැඩපවත්වන්න යනවා. නිරජ බිසව සියලුම භෝජන එහෙම සකසලා තාපසතුමා වඩින්න තව වෙලාව තියෙනවා කියලා හිතාගෙන මොකද කරන්නේ? නාල සුවඳ පැන් ඉහගෙන සිනිඳු සලුවක් ඇඳගෙන සීමෙන්ද කවුරුවේ ජනෙල් ඔක්කොම ඇරලා දාලා හුලං වදින්න ජනෙල් ඇරලා දාලා ඇඳක වැතිරිලා ඉන්න ඉතින් තාපසතුමත් වෙලාව ආවයි කියලා ඒ නිසි කාල වෙලාව පැමුණාට පස්සේ සිවුරු හැඳ පොරවගෙන පාත්‍රයත් අරගෙන අහසින් වඩිනවා අභිඥා තියෙන කෙනෙක් අහසින් වඩිනවා අහසින් වැඩලා සීමැදුරු කවුලේ සීමැදුරු තලයට වඩිනවා ඒ වඩිනකොට උන්වහන්සේගේ සිවුරු පොට මේ සුළඟට හෙලවෙන සද්දෙට සීමදුරු තලයේ උන්වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සේගේ සිවුර සුළඟට හෙලවෙනවා මේ සුළඟට හෙලවෙන සද්දෙ නිසා අර රජ විසව ඇහැරෙනවා ඇහැරලා කලබල වෙලා නැගිටිනවා ඒ කලබල වෙලා නැගිට්ට නිසා රජවිසවගේ සලුව කඩාගෙන හැලෙනවා බිමට. අන්න ඒ අවස්ථාවේදී ඒ රූපාරම්මණය හේතු කරගෙන මේ බොහෝම සිල්වත් ගුණවත් තාපසතුමාගේ යටපත් වෙලා තිබිච්ච රාගයන් ඉස්මතු වෙලා ඉස්මතු වෙනවා. ඒ අවස්ථාවේදීම ඒ රාගයේ ඉස්මතු වෙලා ඒ රජවිසෝගේ අතින් අල්ල ගන්නවා. ඉන්වන් ඉන්පසු එතන සිටිය අතවැසි පිරිස් ඒ දෙදෙනාව ආවරණය කරනවා. ඔය විදිහට රාගයෙන් මත් වෙලා ලෝක ධර්මය ඇසුරු කරනවා. මේ තාපසතුමාගේ තිවිච්ච ධ්‍යාන බිඳ වැටෙනවා. දැන් අහසින් යන්න බෑ. ධ්‍යානයන් බිඳ වැටිලා. එතනින් නතර වෙන්නේ නැහැ. එතනින් පස්සෙත් දිගින් දිගටම හැමදාම රජවිසව ළඟට ඇවිල්ලා ලෝක ධර්මයේ සේවනය කළා ආහාර අනුභව කළා නැවත පන්සලට යනවා. ඉතින් මේක රජමාලිගාවින් හැමෝම දැනගන්නවා. ඇමතිවරු පවා දැනගන්නවා. නගර වැස්ස පවා දැනගන්නවා. ඉතින් අර කැරල්ල මඩපවත්තන්න ගිය රජතුමාට හසුම්පත් යවනවා. මෙන්න මෙහෙමයි මෙන්න මේ තාපසතුමා එක්ක රජවිසව සම්බන්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. කියලා අනිවිඩ යවනවා. රජතුමා ඒව විශ්වාස කරන්නේ නැහැ. මාව බිඳවන්න කියලා හිතාගෙන මේ එවනේවා කියලා හිතා ගන්නවා. නමුත් දිගින් දිගට මේ ගැන ආරංචිමයි එන්නේ. එන්පසු රජතුමා කැරල්ල මැඩපවත්වලා ආපසු එනවා. ආපසු රජමාලිගාවට එනවා. නගර වැස්සොත් කියනවා ඇමතිවරුත් කියනවා විශ්වාස කරන්නේ නැහැ. මේක බිසවකෙන් දැනගෙන අහගන්න ඕනේ කියලා හිතාගෙන බිසවකෙන් අහනවා. ඔබ තාපසතුමා එක්ක ලෝක ධර්මයේ සේවනය කළාද කියලා. රජ බිසව කියනවා ඔව් කියලා. රජතුමා ඒත් පිළිගන්නේ නැහැ. මං තාපසතුමාගෙන්ම අහලා දැනගන්න ඕයි කියලා හිතාගෙන තාපසතුමාව බැහැදකින් එනවා. බැහැදකින් ඇවිල්ලා උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මාගේ විසවත් එක්ක ලෝක ධර්මයේ සේවනය කළාද කියලා. ඒ වෙලාවේ තාපසතුමා කල්පනා කරනවා මං මේ වෙලාවේදී බොරුවක් කිව්වොත් රජතුමා ඒක විශ්වාස කරනවා. උතුම් වූ සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට බෝධි මණ්ඩලයේ හිඳගත් කෙනෙක් සත්‍යවාදයෙන් බැහැර වූ කෙනෙක් නම් ඒ කෙනාට බෝධිය සාක්ෂාත් කර ගන්නට වෙන්නේ නැහැ. ඒක නිසා මම සත්‍ය පවසනවායි කියලා හිතාගෙන රජතුමාට ඇත්ත කියන්න ඕනේ කියලා හිතනවා. එහෙම කියන හිතාගෙන එසේ මහරජ කියලා කියන. රජතුමා අහනවා යම් ප්‍රඥාවක් මුල් කරගෙන බ්‍රහ්මචර්යාව පූර්ණ කරගෙන යන්න හදනවා නම් ඔය විදිහට හැතිරෙනවා නම් මේ ප්‍රඥාවෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. ඇයි ඔබ එහෙම දෙයක් කළේ කියලා අහනවා. ඊට පස්සේ මේ තාපසතුමා රජතුමාට කියනවා රජතුමනි මේ ලෝකේ කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර නිසා ඒ කාරණා හතර මහ බලවත් හතරක්. ඒ කාරණාවලින් මං වගේ සිල්වත්ව හිටපු කෙනෙකුගේ පැවිද්ද පවා පැවිද්දට පවා හානි කරවන්න පුළුවන් එකක්. ඒ තමයි රාග ද්වේෂ මද මෝහ කියන හතර. මං අනතුරකට පත් වුණාය කියලා පිළිගන්නවා. එහෙම කියනවා. රජතුමා ඊට පස්සේ ඒ තාපසතුමාට එහෙම කරන්න එපා බ්‍රහ්මචර්යාව හරියට කරන්න කියලා ඒ තාපසතුමාට කියනකොට ඒ තාපසතුමා සිහියලවගෙන තමන් මේ වාසය කරන්න සුසුසු තැනක වාසය කරපු නිසා මේක වුණේ කියලා සිහියලවගෙන රජතුමාගෙන් සමාවිල්ලා නැවතත් තමන් වඩපු කසින මණ්ඩලයන් සිහිපත් කරගෙන භාවනා කටයුතු කරගලා ඒ අවස්ථාවේදීම නැවතත් ධ්‍යාන අභිඥා උපදවා ගන්නවා. එහෙම උපදවාගෙන රජතුමාටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. තමන් වහන්සේ මෙතන ඉන්න සුදුසු කෙනෙක් නෙමේ, ඒ සුදුසු තැනක සිටීමෙන් මට බොහෝ හානියක් පැමුණාය කියලා හිතලා නැවතත් ඒ වනාන්තරයටම ගිහිල්ලා බ්‍රහ්මලෝක පරායන වෙනවා. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න මින්මුතුනි, ඔය ජාතක කතාවේ බෝසතාණන් වහන්සේ යතිනුත් වැරදි වුණා. උන්වහන්සේත් වැරදි වෙලල බැඳිච්ච අවස්ථාවන් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවකදීවත් උන්වහන්සේ බොරු කිව්වේ නැහැ. සත්‍යෙම පිහිටියා. සත්‍යයේ පිහිටලා අප්‍රමාදී වෙලා ඒ වරදෙන් මිදෙන්න හැකියාව ලැබුණා. නමුත් යමෙක් ඉන්නව නම් තමන් අතින් වරදක් වුණත් සත්‍යවාදී වෙන්නේ නැති, සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නේ නැති ඒ කෙනාට වරදින් මිදෙන්න බැරි වෙනවා. ඒ කෙනාට ඒ වරද කරපු හැඟීමෙන් මිදෙන්න බැරි වෙනවා. තමන් වරදකාරයෙක් කියන හැඟීම තමන් ළඟ හැමතිස්සෙම තියෙනවා. ඒ වරදකාරී හැඟීම, ඒ කුකුස් සහිත බව හැමතිස්සෙම තියෙනවා. මං මෙහෙම කරා, මෙහෙම වැරද්දක් කරා කියලා. ඒ සත්‍යපුන්න සත්‍යයි මේ නොපිහිටා කටයුතු කිරීමේ ගතිය හැමතිස්සෙම තියෙනවා හිතේ. ඒ නිසා හිත කිසිම ආකාරයකින් කිසිම ආකාරයකට ප්‍රසාදයකටපත් වෙන්නේ නැහැ ඒ කාරණාව නිසා. එතනින් එහාටත් බෝධිය පිණිස කර්ම කටයුතු කරගෙන යන ස්වභාවය පෙන්වුම් කරන්න උත්සාහ කරාට සත්‍යයේ පිහිටපු නැති නිසා හැමතිස්සෙම ඒවා හිතට වද දෙන්න පටන් ගන්නවා. එනම් බෝධිය සාක්ෂාත් කර ගැනීමට පිණිස කරුණු කටයුතු කරන කෙනෙක් නම් සත්‍යයේ පිහිටලා කටයුතු කරන එක බොහොම වැදගත් වෙනවා. ශාසනය තුල දෙවුනත් වික්ෂුන් වහන්සේලාට එවැනි අවවාද තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. ඒකයි උන්වහන්සේලා තමන් අතින් වැරදක් වුණාම වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ වැරදි අඩුපාඩු මොකක් හෝ දෙයක් සිද්ධ වුණාම, ඇවතක් සිද්ධ වුණාම උන්වහන්සේලා ඇවත් දෙසා ගන්නවා. ඇවත් දෙසලා පිරිසුදු වෙනවා. හැබැයි තමන් අතින් වැරදක් වෙලා ඒක කාටවත් කියන්නේ නැහැ, බොරුවෙන් වහගෙන ඉන්න හදනවනම් ඒ කුකුස් සහිත හිත තමන් ගැනීමට බොහෝම බාධා කරනවා. ඒක නිසා සත්‍යවාදී වෙන එකයි බොහොම වැදගත් වෙන කාරණාව වෙන්නේ. තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක මේ ගැන කියනවා, මේ බොරු කීම සහ බොරුවෙන් ජීවත් වෙන එක ගැන. රාහුල හාමුදුරන්ට තමයි මේක කියන්නේ අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේ. උන්වහන්සේ රාහුල හාමුදුරුව වැඩ ඉන්න ස්ථානයට වඩිනවා. රාහුල හාමුදුරුව බුදුහාමුදුරුව වඩිනවා දකින්න ඇත තියා උන්වහන්සේ. ඊට පස්සේ ආසනයක් විලෙල කරලා ඒ වගේම පා දෝණය කරන්න වතුරු භාජනයකුත් දැසි කරනවා. උන්වහන්සේ වැඩලා ආසනයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේගේ පා දෝණය කරනවා. මේ පා දෝණය කරපු භාජනයේ වතුර බොහොම චූට්ටක් ඉතුරු වෙනවා, ස්වල්පයක් ඉතුරු වෙනවා. තථාගතයන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් අහනවා, රාහුලේනි මේ බඳුනේ තියෙන වතුර ටික පේනවද කියලා. ඒ වෙලාවේ රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා, එහෙමයි ස්වාමීනි, බොහොම ස්වල්පයි තියෙන්නේ. උන්වහන්සේ ඒක උපමා කරනවා, ඒ වතුර ස්වල්පය උපමා කරනවා යම් දෙයකට. ඒ තමයි බොරු කීමෙහි ලැජ්ජා නැති භික්ෂුවකට, භික්ෂුවගේ බ්‍රහ්ම මේ සමනකමට. බොරු කීමෙහි ලැජ්ජා නැති කියන මේ සමනයෙකුගේ මහානකමත් මෙන්න මේ වගේ තමයි කියලා. මෙන්න මේ වගේ අල්ප වූ එකක් කියලා, ස්වල්ප වූ එකක් කියලා උන්වහන්සේ රාහුල හාමුදුරන්ට පෙන්වලා දෙනවා. ඊට පස්සේ අල්ප වූ වතුර ටික වීසි කරනවා. නැවත උපමා කරලා පෙන්වනවා රාහුලෙන් බොරු කීමෙහි ලැජ්ජා නැති වික්ෂුවගේ මහානකම මේ වීසි කරපු වතුර ටික වගේ. විසි කරපු එකක් කියන්නේ ඊට පස්සේ ඒ වාදනය මුණින් අතර හරවලා පෙන්නනවා. නැවත උපමා කරලා පෙන්නනවා. බොරු කීමෙහි ලැජ්ජා නැති වික්ෂුවගේ මහානකම යටිහිරු කරපු එකක් වගේ. මොකුත් රැඳෙන්නේ නැහැ ඒකේ. යහපත් ගුණධර්මයක් රැඳෙන්නේ නැහැ ඒකේ. ඔක්කොම හැලෙනවා. අනිත් පැත්තට හරවලා තියෙනවා. අන්න ඒ වගේ කියලා උපමා කරලා පෙන්නනවා. නැවත ඒ වාදනය උඩුකුරු කරලා පෙන්නනවා. ඒකේ මොකුත් නැහැ හිස්. අවකාශය විතරයි තියෙන්නේ. බොරු කීමෙහි ලැජ්ජා නැති වික්ෂුවගේ මහානකම හරියට මේ හිස් වාදනය වගේ. ඒක හිස්, ඒකේ මොකුත් පිරෙන්නේ නැහැ. ඒකේ මොකුත් පිරিলা නැහැ. ඔන්නෝම උපමා වලින් බොහෝ උපමා අරගෙන තථාගතයන් වහන්සේ රාහුල කුමාරයාට අවවාද කරනවා. රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. උන්වහන්සේ තව එක උදාහරණයක් පෙන්නනවා. එක රජ කෙනෙකුට ඉන්නවා ඇතෙක්, යුද්ධ කරන්න දක්ෂ ඇතෙක්. ඒ ඇතා ඉස්සරහ කකුල් දෙකෙනුත් යුද්ධයට උදව් කරනවා, පිටිපස්සේ කකුල් දෙකෙනුත් උදව් කරනවා, දළ දෙකෙනුත් උදව් කරනවා, කන් දෙකෙනුත් උදව් කරනවා, වලිගේනුත් උදව් කරනවා. ඇතරුව දකින්නවා මේ ඇතාව. ඇතරුව දැකලා හැම විදිහකටම උදව් කරනවා. හැබැයි හොඬෙන් උදව් කරන්නේ නැහැ. හොඬ හංග ගන්නවා. ඇයි ඒ? හොඬ නැත්තම් එහෙම අතක් කඩාගෙන කටේ උබා ගන්න බෑනේ. බල්ලන්ට වගේ එහෙම උලාගෙන කන්න බෑ උන්ට. එන්න හොඳ ආරක්ෂා කරගන්න. ඇතරුව අයගෙන් තීරණය කරනවා මේ කෙනා රජතුමාට දිවි පුදපු කෙනෙක් නෙමෙයි කියලා. මේ ඇතා රජතුමාට ජීවිත පරිත්‍යාග කරපු ඇතෙක් නෙමෙයි. ඒ වගේම තවත් ඇතෙක් ඉන්නවා. ඒ ඇතා ඉස්සරහ කකුල් දෙකනුත් යුද්ධ කරනවා, පිටිපස්සේ කකුල් දෙකෙනුත් උදව් කරනවා, දළ දෙකෙනුත් කර්ම කරනවා, කන් දෙකෙනුත් කර්ම කරනවා, වලිගෙනුත් කර්ම කරනවා, ඒ වගේම හොඬෙනුත් කර්ම කරනවා, හොඬෙනුත් උදව් වෙනවා. අන්න ඇතරුව දන්නවා ඒ කෙනා රජතුමාට ජීවිතේ පරිත්‍යාග කරපු කෙනෙක්. එයා තමයි වටින්නේ. කොච්චර දේවල් කරගෙන ආවත් යමෙක් සත්‍යෙ පිහිටලා කටයුතු කරන්නේ නැත්නම් අර හොඬේ හංගගත්තු ඇතා වගේ තමයි. රජතුමාගේ පරිහරණයට සුදුසු නෑ. රජතුමාව පිටේ ඉඳවන්න සුදුසු ඇතෙක් නෙමෙයි ඒ ඇතා. හොඬේ වේර ගන්න රජතුමා බිල්ලට දෙන්න පුළුවන්. ඒකයි බොරු කියන කෙනා ඕනේ වැරද්දක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ. උන්ව වගේ තමයි. එනම් බින්දුනි සත්‍යයේ පිටලා කටයුතු කරන එක පටන් ගන්න බින්දුනි. වැරදි වෙලා ඒ වැරදි ඒවා හංගගෙන ජීවත් වෙන්න ඉන්නවා නම් මොකද කරන්නේ? වරදින් වලකින එක. වැරදි කරන්න නැතුව ඉන්නවා. යම් මතපසු වීමක් නිසා තමයි වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව හැමදාම මොනවා හරි වැරදි කර කර මං ඇත්ත කියනවා. කීකේ මේ වැරදි කරනවා ඇත්ත කියනවා. වැරදි කියනවා ඇත්ත කියනවා. ඒක නිකන් විහිළුවක් වගේ. ඒක වැරදි කරාට කමන්නේ නැහැ මං ඇත්ත කියනවනේ. එහෙම කියලා හිතන්නේ එහෙම එහෙම හරියන්නේ නැහැ. තමන් පාපයෙන් වෙන් වෙලා යහපත පිණිස කරුණු කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කරුණු කටයුතු කරගෙන යන ගමනේදී තමන් සත්‍යවාදී වෙන්නයි ඕනේ. ඒකගේ බෝධිය සාක්ෂාත් කරගෙන යන ගමනේදී බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස කරන කටයුතු සත්‍යවාදී වෙයි කරන්න ඕනේ කියලා. සත්‍යවාදී වෙලා සත්‍යයේ පිහිටලා කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගේම පින්දු මේ සත්‍යයෙන් ඈත් වෙලා බොරුවෙන් ජීවිතාව කරගෙන යන අයට ඒකින් ලැබෙන ආදීනවත් සුළුපටු ඒව හැම නෙමෙයි පින්දු. යමෙක් බොරු කියනවා නම් ඒ බොරු කියන කෙනා මරණින් මතු අපාය උපදිනවා. ඒ වගේම තමයි ඒ අපායේ කරපු කර්ම වලට විපාක විඳලා අවසානයේ යම් හේකින් මනුෂ්‍යාත්මයක් ලැබුවොත් එහෙම ඒ ලැබුණු මනුෂ්‍යාත්මයේදී කිසිම කෙනෙක් ඒ කෙනාගේ කියන ඒවා අහන්නේ නැහැ. ඒ කෙනා බොරු නඩු අහබ වලට පැටලෙනවා. වැරද්දක් නොකලත් වැරදි වලට අහු වෙනවා. අනුන් කරපු වැරදි වලට තමන්ව පැටලෙවෙනවා. මේ මේ පෙර බොරු කිව් එකේ විපාක. ඒ වගේ තමන් කියන දේවල් අනිත් අය පිළිගන්නේ නැහැ. එයා ඒ කියන දේවල් පිළිගන්නේ නැහැ. නොඑක් මුඛ රෝග හැදෙනවා. ගොත ගැහෙන අය වෙලා උපදිනවා. ගොළු වෙලා උපදිනවා. ඔන්න වගේ බොහෝ ධර්ම විපාක ලැබලා දෙනවා. අපාය ගිහිල්ලත් බේරෙන්නේ නැහැ. එතනින් පස්සේ තවත් හම්බ වෙනවා. ඔය බොරු කියන කෙනාට බොරුවෙන් ජීවත් වෙන කෙනාට හම්බ වෙන දේවල්. එහෙනම් කල්පනා කරලා බලන්න කොච්චර කාලයක් බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. බොරුවෙන් ජීවත් වීම තුළ ඔබට මොනවද හම්බෙන්නේ කියලා. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍යවාදීව කටයුතු කරන්න ඕනේ කියන එක ගැන කල්පනා කරලා බලන්න. මොකද වෙන්නේ යම් කෙනෙක් බොරු කියනවා නම් ඇත්ත වසන් කරනවා නම් බොහෝ බයෙන් තමයි ජීවත් වෙන්නේ. බයෙන් හැකින් ජීවත් වෙන්නේ නේ කෙනාට. ඇයි? අහුවෙයි කියලා. අපි ওই කතාවට කියන්නේ එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න වෙනවා කියලා. එක බොරුවක් වහන්න බොරු 100ක් කිව්වොත් මදි කියලා. ඒ බොරුව වහගන්න බොරු 100ක් කියන්න වෙනවා. තමන්ට මේ අත්දැකීම් ඇති. බොරු නොකියපු කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඕන තරම් බොරු කියපු අය ඇති. ඒ මේ බොරුව වහන්න තව බොරු 100ක් නෙමෙයි ලස්ස ගණන් වලින් කියන්නේ නැති බොරු ඇති පදම් බොරු කියන්නේ නැති ඇයි ඒ බොරුව වහන්න තව බොරු කියන්නේ ඇයි බොරුව කියපු වෙලාවෙ ඉඳන් ඉන්නේ ඇයි බයෙන් සැකෙන් ඉන්නේ කියපු බොරුව අහුවේ කියලා ඒ කියපු බොරුව ගැන තව දෙයක් මොකක් හරි අහුවොත් ඒකට තව බොරුවක් කියන්න ඕනේ ඒක වහන්න. ඒක ගැන අහුවොත් තව බොරුවක් කියන්න ඕනේ. ආයි අහුවොත් ආයි තව බොරුවක් කියන්න ඕනේ. ඒ කියපු බොරුව ගැන කොහෙද අහුවාම දැන් බොරුවක් නේ කියලා තියෙන්නේ. බොරුවක් ගැන දෙයක් අහුවාම ආයි කියන තියන්නේ බොරුම තමයි තියෙන්නේ. එන මොනවා කියන්නේ? මේ ලෝකයාගේ ජීවිත තුර පුංචි පුංචි දේවල් නෙමෙයි ලොකු ලොකු බොරු ඇති පුදුමාකාර රැවටිීම් ඇති වංචාකාර දේවල් ඇති ඕන තරම් ලෝකයාට වංචා කරනවා ඇති ඇතිපදම් ඉතින් ඔන්න ඔය කියන තත්ත්වයන් වලින් මිදෙන්න ඕනේ කියන්නේ ඔය තත්ත්වයන් වලින් මිදෙන්නේ නැතුව මේ බෝධියක් සාක්ෂාත් කරගන්නවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙමෙයි. ඔය වෙන දේවල් නෙමෙයි. එහෙනම් ඔබ අදිෂ්ඨාන කරන්න සත්‍යයේ පිහිටලා ජීවත් වෙනවයි කියලා. බොරුවෙන් වෙන් වෙලා බොරුවෙන් වැළකිලා සත්‍යවාදී වෙලා සත්‍යයේ පිහිටලා සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරන කෙනෙක් සත්‍යයේ පිහිටලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවයි කියලා. අබ ලෝක සත්‍යයට යහපත සලසන හැම අවස්ථාවකදීම ඒවා සත්‍යයේ පිහිටලා කරන් සත්‍යවාදීව කරන් මූනිච්චාවට කිසිම දෙයක් කරන්න එපා පංචාසහගතව කරන්න එපා කිසිම දෙයක් මේ පාරමිතාව අනිත් සියලු පාරමිතාවන් වලටම බලපාන කාරණාවක් මේ හිතන්නකෝ දන් දෙනවා කෙනෙක් ඒක නා දන් දෙන්නේ සත්‍යයේ පිහිටලා නෙමෙයි අවංගව නෙමෙයි ඒක නා දන් දෙන්නේ ලාභ පෝෂණයත් අකසම ඒ දෙන්නේ එහෙම නැත්නම් තමන්ගේ தත්වය පෙන්වීම පිණිස තමයි ඒ දන් දෙන්නේ එහෙනම් ඒක නා සත්‍යයේ පිහිටලා කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ දානයේ තියෙන ආනිසංස පව බොහොම පහළ ආනිසංස තමයි ලැබෙන්නේ. බෝධිය පිණිස නෙමෙයි ඒ දන් දීලා තියෙන්නේ. බෝධිය පිණිස කියන එක පැත්තකට තියන්නකෝ. ඇත්තටම කෙනෙක්ගේ කෙනෙක්ට උදව් කරන අදහසින් නෙමෙයි ඒ උදව්ව කරලා තියෙන්නේ. තමන්ගේ වාසි පෝෂණ තකා තමයි ඒ තිපසන්තා තකා එහෙම තමයි ඒක කරලා තියෙන්නේ. ඒක හරිම නීච පහත් ක්‍රියාවක්. ඉතින් බොරුවෙන් වැහිලා නම් දැන් කොහොමද බලන්නකෝ බෝධිය සාක්ෂාත් කරගන්නේ? දාන පාරමිතාව පුරන්නේ කොහොමද කියලා බලන්නකො. පන්සලකට යමක් පූජා කරාම නම හරි ගහන්න ඕනේ ඒක. මොකටද? බෝධිය සාක්ෂාත් කරගන්නද? බෝධිය පිණිසද? බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිසද ඒ පූජක රූපයක නමක් ගහන්න ඕනේ? සත්‍යයේ පිහිටන්නේ නැහැ සත්‍යවාදී නැහැ ලෝකයා රවටනවා කියලා යම් යම් ආකාරයට හිතාගෙන හිටියට සමහරු හරි හරි සතුටු වෙනවා මේ දේවල් වලින්. අරුව මං ඇඳුවා ඇඳිල්ලක්. වෙළඳ වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය විශේෂයි. පාරිභෝගිකයා වන්දල මොනවා හරි දේවල් කුණු මේ අර මිනිසුන්ට විකුණනවා මොනවා හරි කියලා. බොරු ආටෝප දාලා විකුණන. වැදගත් විදිහට වෙළඳාම් කරන අයත් ඉන්නවා. බොහෝ ප්‍රමාණයක් තියෙන්නේ වංචා කරන දැන්. අද සමාජයේ ඔබට බලා ගන්න පුළුවන් අද තත්ත්වයක් එක ගත්තාම රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බොරදියේ මාළු අල්ලන පිරිස් නම් වැඩිපුරම ඉන්නේ. සත්‍යයේ පිළිතුර කටයුතු කරන්නේ බොරුවෙන් ජීවත් වෙනවා. මොම ජීවත් වෙලා අන්තිමේදී අපාගත වෙනවා. ඔය ආකාරයට පිංගුතුනි බෝධියෙන් ඈතින් ඈතට යන එක තමයි වෙන්නේ. බෝධියට කිට්ටු වෙන එකනා පුළුවන් තරම් සත්‍යවාදී වෙනවා. පුළුවන් තරම් සත්‍යයේ පිළිතුර කටයුතු කරන්න උත්සාහ කරනවා. ලෝකයා රවටන කෙනා හිතාගෙන හිටියට මං අහවලාව රැවට්ටුවා කියලා. ඇත්තටම රැවටුනේ ලෝකයා නෙමෙයි පිංගුතුනි. රැවටුනේ තමන්. තමන් තමයි හොඳටම රැවටුනේ. තමන් හිතාගත්තා අහවලා වරවටලා මං යහපතක් ලබා ගත්තාය කියලා හිතන්නකෝ. භාණ්ඩයක් විකුණුවා මේ මිනිස්සෙකුට බොරු කියලා වැඩි ගානකට. මේ දවස්වල නම් හරි ලේසියෙන් ගණන් වැඩි කරන්නේ. අම්මෝ ගණන් වැඩි මේ මේ වැඩි කියලා දුන්නේ නැහැ. 1000ට තියෙන එක 2000ට විකුණනවා. 2000ට නෙමෙයි 5000ටත් විකුණන අය ඇති. ඒ මට්ටමකට වංචා කරන අය ඇති. එහෙම එහෙම කරලා හිතාගන්නේ මොකද්ද? සතුට වෙනවා. මං හරි ලාභයක් ලැබුවාය කියලා. නමුත් ඇත්තටම රැවටුනේ ඒ මිනිස්සයා නෙමෙයි. තමන් තමයි හොඳටම රැවටුනේ. දන්නේ නැහැ ඇත්තටම තමන් ඒ ලාභයක්ද ලැබුවේ අලාභයක්ද කියලා. රුපියල් මුදල් කිහිපයක් වැඩිපුර ගත්තා වගේම අපායට ටිකට් එකකුත් ගත්තා ඒකත් එක්ක. ඒ සල්ලි ටිකයි තව ඒකත් එක්කම අපායට ටිකට් එකකුත් අරගත්තා. අපායෙන් මතුවටත් ඇතිපදන් විපාක විඳින්න මේ ගත්තා ටිකට්. දැන් කවුද රැවටිලා තියෙන්නේ? දැන් තරාදීකට දාලා බලන්න ඕනේ. ලාභෙද හම්බුනේ අලාභෙද කියලා. 10 බඩුවක් 5000ට කියන්නේ මේකේ. ඕන දැන් මේ පැත්තේ තරාදීර දැම්ම රුපියල් 4000. මේ පැත්තට මොනවද දාන්න තියෙන්නේ? නරක ආදිය දාන්න. ගොළු වෙලා උපදින ඒවා ඒව දාන්න. නොකල වරදවල වලට අහු වෙනවා. තමන් හතන් කියන දෙයක් කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. අනුන් කරපු වරදවල වලට තමන් අහු වෙනවා. ඒවට දඬුවම් ඉදිනු ඇති වෙනකම්. රජුරු අල්ලලා උල්ල තියනවා. අනුන් කරපු වැරදි වලට ඒ තරාදීර දාන දීන ඔඩි ඔක්කොම. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ලැබුවේ ලාභයක්ද අලාභයක්ද කියලා. එතකොට තේරෙයි රැවටුනේ අර මනුස්සයාද නැත්නම් තමන්ද කියලා. දාලා බලන්න තියෙනවා. තමන්ගේ තමන්ට බිරිඳක් ඉඳිද්දි පරාමුවන් සේවනය කරන කෙනෙක් නම් ඇත්ත එළියට එන්න දෙන්නේ නැහැ. හංගගෙන ඉන්නේ බුදු අම්මෝ. නික හංගගෙන ඉන්නේ. ඉතින් සතුටුයි. හරි සතුටුයි. ඇයි? ගෙදර ඉන්න කාන්තාව බිරිඳ මේ ගැන මොකක්වත් දන්නේ නැණි කියලා හරි සතුටුයිද? මේ පැත්තෙන් හරි සතුටක් දැනෙනවා. දැන් බලන්න ඕනේ මොකද්ද හම්බෙච්ච ලාභය කියලා. දැන් තරාදීර දාලා බලන්න. මේ පැත්තෙන් අහුවේදෝ කිය ගියා කොහොම හරි බයින් බයින් කම් සැප වින්ද අවස්ථාව. කම් සැප වින්ද ඒක අවස්ථාවක්. ඒ අවස්ථාව දැන් අනිත් පැත්තේ තරාදීර දානවා. පරාබුවන් සේවනය කරාට හම්බෙන ටික දානවා. අර ලෝකුඹ කියන නිරේ අවුරුදු ලක්ෂ ගාණක් යනවා පල්ලෙහාට යන්න. බත් හැලිය පෙන දානවා වගේ මේ පෙන දාන්නේ. එහෙම තමයි බුබුලු දදා නටන්නේ එලෝදිය හැලිය. ඒකේ ගැඹුර හිතාගන්න ඕන. අවුරුදු ගාණක් යනවා ඒකේ පතුලට යන්න. ආයෙ තව අවුරුදු ගාණක් යනවා උඩට එන්න. කොසල් රජතුමා මේ සම්බන්ධ කතාවක් එහෙම තියෙනවා. ඒ පරාඹුවන් සේවනය කිරීම සම්බන්ධව ත්‍රිපිටක සූත්‍ර කියවන කෙනෙක් නම් අහලා ඇති. මේ තරාදියට දාන්න තියෙනවා. දාලා බලන්න කෝකද ලාභ කෝකද වාසි කියලා. එහෙම දාලා බලන්න ලැබුවේ ලාභයක්ද අලාභයක්ද කියලා. හොඳ දෙයක්ද ගත්තේ නරක දෙයක්ද කියලා බලන්න. එතකොට තේරෙයි. රැවටුනේ ගෙදර ගෑනිද නැත්තම් තමන්ද කියලා. එහෙනම් ලෝකයා රවටනවා කියලා හිතාගත්තට පින්තුනේ ඇත්තටම රැවටුනේ තමන්. මේ සත්‍යයේ පිහිටලා කටයුතු කරන්න කියලා කියන්නේ තමන් මුලාවෙන් මිදෙන්න. තව කෙනෙක් වංචාවෙන් බොරුවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ හොඳටම මං මුලා වෙලා ඔය ඉන්නේ. ඉතින් මං මුලා වෙච්ච එක කොහෙද බෝධිත්වය බෝධියක් සාක්ෂාත් කරන්නේ? දොයි මම් මුලා බයි මිදෙන්න. ඒ මිදෙන්න උනේ පාර තමයි මේ කියන්නේ. එහෙනම් සත්‍යවාදීව කටයුතු කරනවා කියලා අදිස්ථාන කරන්න පුළුවන්. තමන්ව රවට්ට ගන්න එපා. සත්‍ය පාරමිතාව පිඟුතුනේ තව බොහෝ කරුණු කාරණා තියෙනවා යම් යම් ප්‍රමාණයකින් කතා කරගෙන යන. නමුත් කාලයලා බොහෝ ඉක්මෙලා ගිහින්න නිසා අපි ඊළඟ දේශනාවේදී සත්‍ය පාරමිතාව ගැන තවදුරටත් කතා කරගෙන යමු. මං හිතනවා ඔබට මේ සත්‍ය පාරමිතාව ගැන යම් ආකාරයක වැටහීමක් ලැබෙන්නේ නැති කියලා. මේ බෝධිය සාක්ෂාත් කර ගැනීමට යන ගමනේදී අනුන්ව රවටනවා කියලා හිතාගෙන අනුන්ව තමන්ව රවට්ටගෙන මම්මුලා වෙලා ඉන්න ගමන් මේ බෝධිය සාක්ෂාත් කරගන්න යන්න බැහැ කියලා තේරෙන්න ඇති. නම් මේ කියන කාරණා කාරණා තේරුම් අරගෙන ඔබ සත්‍යයේ පිහිටලා කටයුතු කරන්න අදිස්ථාන කරගෙන ඒකට තමයි අපි මේ පාර පෙන්නන්නේ. එහෙනම් බින්දුනි අපි දේශනාව හමාර ගැනීමට ප්‍රථමයෙන් සියලු ලෝක සියලු සත්‍යයන්ටම කෙටි පුණ්‍යානුමෝදනාක් සිද්ධ කරලා දේශනාව හමාර කරමු. එහෙනම් පින්වතුනි සීපත් කරගෙන බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිරිය සද්ධර්මයේ සාකච්ඡා කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු ලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරන පළමු කොටම සීපත් කරගන්න පින්වතුනි මේ ලෝකය තුල මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්නවා නිවන සාක්ෂාත් කරගන්නවා කියලා මහත් වූ උනන්දුවෙන් වීර්යයෙන් කැපකිරීමෙන් කරුණු කටයුතු කරගෙන යන යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්පාර ධර්මිය කුසල සම්පාර ධර්මිය අනුමෝදන් කරන්නේ අනුමෝදනායෙන් එයට පැදී වෙලඳී එන්නා වූ සීලම දුක් දෝසාන්තකාරවල දුරින් භූතේවා ශරීරයේ සප්ත දා දූසෙමින් වැඩපෙන්නා වූ අටානුමක් රෝග නවානුමක් වියදි සිසුතං ආන්තරා දෝසාන්තකාරවල දුරින් භූතේවා දසක්තලෙ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පුතින් උතුමේ ඈත අතීතයේ පටන් මේ සද්ධර්මයේ ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම වේර විහාරස්ථාන සංඝයා වහන්සේලා තමන්ගේ දිවි හිමියන් ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. මේ සියලු දෙනාටම ඔබ කරගත්තා වේ සිනුම් පුණ ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් යම්කිසි හේකින් අභවිස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදී සුඛී සුවපත් භාවයටපත් වේවා. දසකුතුනේ මිදෙත්වා දසකුතුලේ වරත්වා දසකුතුලි පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතරේත්වා කියන සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උතුමි මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති කියනා වූ ආල්පේශාකේ මහේසාකේ සීලමු දීව සමුහයව සිහිපත් කරගන්න. ඒ වගේම සක්‍ර දෙවතුමා ප්‍රදාන පරිවාර දෙවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සතරවරන් රජදරුවන් ප්‍රදාන දෙවතා පරිවාර දෙවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රදාන පරිවාර දෙවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමයි දුකක් කරදරයක් පැමිණි වෙලාවේදී උදව් පිහිටක් ආධාරයක් සැලසුවා වූ යම්කිසි දෙවි දෙවතාවුන් වහන්සේ නමක් ඉන්නවා නම් අන්න ඒ සියලු දෙනාට ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ඉෂ්ඨගාමී දෙවි දෙවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්න. ඒ සියලුම දේවස් දිව්‍ය සමූහයාට ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් මේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා, දිව්‍ය තේජස වැඩි වේවා, දිව්‍ය ඍද්ධිය දිව්‍ය බලය දිව්‍ය දීප්තිය වැඩි වේවා, තිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා, දසහුලෙන් මිදෙත්වා, දසහුලේ වරත්වා, දසුණ්‍යක් ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්ුදුනි සුජීවත් වෙනගෙන තමන්ට උදව් උපදව් කරන යම් කිසි කෙනෙක් ඉන්නව නම් අන්නේ සිරු දෙනාව සිහිපත් කරගෙන තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ඒ සිරු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට වතුරු ඉදිරුකින් හරි උදව් උපදව් කරපු කෙනෙක් ඉන්නව නම් අන්නේ සිරු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මයේ බය පුණ්‍ය බාරය කටයුතු කරනවා ඒ සිරු මහත්මහත්යෙන්වත් සිහිපත් කරගන්න. ඔබ කරගත්තා වූ සිරු මුන් සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ සිරු දෙනා කෙරෙහි අනුමෝදන් කරන්නේ අනුමුදනාවෙන් ඇයට යම් කිසි හේකින් දුක් දෝසාන්තකාරයක් තියෙනවා නම් ඒ දුක් දෝසාන්තකාරවල දුරින් භූත වේවා. ඒ වගේම ශාරීරික සත්ව දාතු දුසීමෙන් ඇදපෙමිණියා වූ දෝසාන්තකාරවල 89ක් රෝග 99ක් වැදේ දෙනක් කාන්තා දෝසාන්තකාරවල දුරින් භූත වේවා. යක්ෂ පේත විසාද මලගෙල කුඹාණ්ඩාදීන්ගෙන් ඇදපෙමිණියා වූ දෝසාන්තකාරවල දුරින් භූත වේවා. දසකුතුලෙන් මිදෙත්වා දසකුතුලේ වරත්වා දසපුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මොහොතක් සිහිපත් කරන්න තමන් නමින් ජම්මාන්තර ගත වෙන්නේ ජීවිත යම් කිසි පිරිසක් ඉන්නව නම් අන්නේ සිල් දනාව සිහිපත් කරගන්න. මේ ආත්මභාවයේ පමණක් නෙමෙයි කල්පණුන් එකක් ඇතුළත තමන්ට අම්මා වෙත තාත්තා වෙච්ච ඥාති හිතුම ඉත්‍රාදීන් වෙච්ච ඒ සිල්ම ඥාති සමූහයව සිහිපත් කරගන්න. ඒ සිල් දනාට ඔබ කරගත්තා ඒ සිල් පුණ සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදරාවෙන් යම් කිසි හේකින් ඒ අභව ස්ථානයක ඉන්නව නම් ඒන් අත මිදී සුඛී සූපත් භාවයට පත් වේවා. දසකුතුලේ මිදෙත්වා දසකුතුලේ වඩත්වා දසුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛින් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම අනාදිමත් සංසාරේ පටන් තමන් කරගත්තා වූ සීල පුණ සම්පාර ධර්මයන්ගේ කුසල සම්පාර ධර්මයන්ගේ ගුණ බලමයි මේ මිහි මරණ මත ලක්ෂ ගණන් ඉන්න අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම ඔබ කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බලමයිමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ දාලේ නිත්‍ය මංගල පරම සුන්ද අමෘත මහ නිර්වාණයම සාක්ෂාත් වේවා කිය සාදුකාරයක් දීලා තින් අනුමෝදන් වෙනවා. සීල දනත් තෙරුවන් සරණයි.
තිරපාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමුවමු ලබන සතියේ. තෙරක් නොමැති සසරි එතෙරගෙන තෙරවරු.